సమంతా చక్కవాలీసు అత్రా గచ్చంతు దేవతా సద్ధమ్మం మునిరాజస్ సునంతు సగ్గమొక్కదం ధమ్మ శవన కాలు అయం బదంత ధమ్మ శవన కాలు అయం బదంత ధమ్మ శవన కాలు అయం బదంత నమో తస్ భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుధురజానన్ వహన్సేట అపహమ దినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని మీ పినుతున్ హెమ దినామ అదత్ బలాపొడుత్వాన్ని ధర్మశ్రవణీయ కరాన్నటాయి అద సుపురుదు పరిధి మీ దేశనావ సందహా దాయకత్వే గిన కటేతు కరాన్ని అపే కళ్యాణ మిత్ర దమిత్తిన్న కున్మతి తుమన్ సుదర్శని హరస్కమ మెతినియ సుజీవ కుమార పెరుమ మెతి తుమన్ సహా ప్రియదర్శని కుమార పెరుమ మెతినియ తులు పిన్వత్ పిరిసాయి మీ ఉతుమ్ దేశనావట దాయకత్వేగిన కటయుతు కరాన్ని మీ పిన్నుతున్గే అరమును సిహి కరల అపి దేశనావ అవసానయే అనుమోదనా కరంట బలాపొరొత్తు వినో హెమ దినాటమ జీవితావబోధే పినిస ధర్మావబోధే పినిస మీ కుసల్ బలవత్వేవా కిలపి అధిష్టాన కరను పిన్నత్ని మీ జీవితయ అవబోధే వెనువెన్మ పావిచ్చికరండి అపి మహాన్సి వెన్నోన నెత్తం అపరాధయ ఒక మీ జీవిత బలాగ నిధి దేవలే అనో మీ జీవిత హితాగన్న బే సమహార తత్వ్యం అనపేక్షిత అపి వెలాగన్నో దెన్ పిలికావకొగే తత్వ్య కల్వేలాయతు సూదానం సహితవ మూన దెండు పులం అద్దెకి నిమి ఇంత హిమ అద్దెకిమ్మల్ట మూన దెండు పులువా మట్టమే కాయాక్తమై అపి అసురుకరాన్నీ కేలా దకిన దెక్మ ఇబ్బందు కాయాక్ అపి అసురుకరణవా కేలా అపితుల పహలవిన కుశలతావే తమై అపవ నగాసిటువాన్ని ఎతకొట హేమ జీవితే ఎట్టిగా గెంబురింగ్ విమసా బలనిక హరీము అటినాదే నిసా అపి దెంగ అద హొందటి హిటి అట హిట అపిట విశ్వాస కరండు బే అపి హిట ముహున దిన అద్దెకిం పరాసి అపిట హితాగండు బే నిసా అపి మీ ధర్మీ అహిన కొట మీ ధర్మీ వినువిం అవకాశి యుదాగంట వెడపిలి వేళ మునగహిన కొట అపి ఏ వెనువిన్మ మహాన్సి వెండోడు తోట ఏ వెనువిం అపి జీవితే సలసుం కరండోడు ఇతిం ఈ సెలసు మేతులి పొడి పొడి దేవాలు కరాను గుడాక్లుక్కు ఇవ్వండి మీ దెంగ ఉదాహరణ యొక్క దియట కొహమత్ జీవితే అపి నిశ్చిత భావన ఒకట కాలయాకు ఎంకరగాండోడ సామాన్యం దవసట పొడి వెళ్ళా ఒక భావన కరాండోడ ఏకే బుద్ధానుసతి మైత్రి అశుభయ మరణ సతి వగే సతర కమటహన్ వగే దేవాలు వడండోన ఏ తిక్కమ అపి అర సువపత్వీమే అర్థయ జీవిత దవస పూరామ వెడి కాలయక్ అపి నడత్తు కరండు ఏకే ఉదాహరణ ఎక్కితే దెంగ అపి ఎతులాంతే రోగీ సహితయి అపి హెమోగే మహిమ అపి కెలెస్సులింగ్ గుడా తువాల విలాపే ఎతుల తిన్ రాగద్వేష మోహ ఓనమ విలా ఒక పెన నగిండు పులువా తో రాగద్వేష మోహ ఓనమ విలా ఒక పెన నగిండు పులువా మట్టమే హితక్తమై అపిట తీయన్ని ఎనిసా అపి సువపత్తి తక్తియ నాయనిమి ఎనిసా ఏ సువపత్తి మీ అరతయ వెనువిం సిత ఏకంగ కరగనీం ఏకట అపి కానీ సమాధి నిమిత్త కేల దవసట సామాన్యం తుం హతర వరక్ ఏక కరాండు ఏకని హొందట కుస ఏకట ఓపిస్ కిందల కరాండు పులువం ఊయన పిహిన వెలావే కరాండు పులువం దవసట తుం హతర వరక్ యటాత్ పిరిసిం పస్పారక్వత్ దట హుస్మ గన్న కుస పిరెన్న హుస్మ గన్న కెనికి అనుపులం హుస్మ గన్న కూడా కుస పిరెన్నే కేలా నమ్ము తప్పి ఏకేం అదహాసకరాన్ని హుందట ఆశ్వాసకరాన్ని తోట ఆశ్వాసకరలా හොඳටම ඒ ආශ්වාස කරපු සියලු ආශ්වාසයන් ප්‍රාශ්වාස කරන්න. සාමාන්‍යයෙන් ආශ්වාස කරන ඔක්කොම ප්‍රාශ්වාස කරන්නේ නැහැ කියලා තමයි ලෝකෙ දැන් කියන්නේ. නමුත් හොඳට උවමනාවෙන් ආශ්වාස කරන්න, ආශ්වාස කරලා මේ තප්පර කීපයක් ඒක ඇතුලේ තියාගෙන ඉඳලා ප්‍රාශ්වාස කරන්න. සුවපත් වේවා කියන අදහසයි. හොඳට ආශ්වාස කරනවා. ඒ වගේ දවසට පස් පාරක් විතර, ඒ කියන්නේ එකවරකට පස් පාර ගානි මම මේ කියන්නේ. හොඳට ආශ්වාස කරනවා. ආශ්වාස කරලා ඒක හිර කරගෙන ඉන්නවා ටිකක් වෙලා, තප්පර 5ක් 6ක්. ඒක හොඳට ප්‍රාශ්වාස කරනවා. ප්‍රාශ්වාස කරනකොට අදහසක් තියාගන්නවා සුවපත් වේවා කියලා. බුරුමිහිම් මේ ක්‍රම පාවිච්චි කරනවා ඇත්තට. මේ නිසා ඒගොල්ලෝ ගොඩාක් ධර්මීය දියුණුවක් කරා යනවා. ඒත් ඒගොල්ලෝ නිශ්චිත රටාව ඒක කරලා බලන්න හරියම හොඳයි. ඒක පස්වරක් විතර උදේටත් කෑම කාලා නැගිටපු ගමන් එහෙම කරන්න පුළුවන්. දවල්ට කෑම කාලා කරන්න පුළුවන්. හවසටත් බුදුන් වැඳලා කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක ටිකක් කරගෙන යනකොට මේක භාවනාව නෙමෙයි, මේ සුවපත් සමාධි නිමිත්ත පරිස්සම් කරගන්න කරන වැඩක් ඒක. මොකද භාවනාව වඩන කෙනා සමාධි නිමිත්තත් පග්ගහ නිමිත්තත් උපේක්ඛා නිමිත්තත් කියන කාරණා තුන ඇතුලේ තමයි භාවනාවේ ප්‍රතිඵල ගෙනත් දෙන්නේ. එතකොට දැන් අර යම් කෙනෙක් භාවනා කරනකොට භාවනා කරන කෙනා සමාධි නිමිත්ත පරිසම් කර ගැනීමට මේවගේ උපාය මාර්ග පාවිච්චි කරන්න ඕන. හොඳට ආශ්වාස කරනවා. කියන්නේ අපි සාමාන්‍ය සුපුරුදු ආස්වාස ප්‍රාස්වාසය නෙමෙයි. දැන් ආනාපාන සතියද නම් එහෙමනේ. අමුතුවෙන් ආස්වාස ප්‍රාස්වාස කරන්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලාගෙන ඉන්න එක තමයි ආනාපාන සතිය කරන්නේ. එතකොට ආනාපාන සතියදී අපි මේ විදිහට කළාට මේ ආනාපාන සතිය නෙමෙයි ඇත්තටම. හොඳට ආස්වාස කරනවා. කෙලෙස් වලින් ඇතුළ තුවාල වී ඇති බව දකිනවා. තප්පර 5ක් විතර හිර කරගෙන ඉන්නවා. හොඳට ප්‍රාස්වාස කරනවා සුවපත් වේවා කියන සිතුවිලිත් එක්ක. එතකොට ඊට පස්සේ ඕක විදර්ශනාව පැත්තෙන් උත් ටික ටික දියුණු කර ගන්නවා. හොඳට ආස්වාස කරනවා. ආස්වාසය තුල සමුදේ දකිනවා. ලෝකයේ ඇතිවීම දකිනවා. හිර කරගෙන ඉන්නකොට ඇති වෙන පීඩාවක් ඇති වෙනවනේ. ඇතුලේ පීඩාවක් නේ. තප්පර 5ක් විතර හිර කරගෙන ඉන්නකොට ආස්වාසය තුල. ඉතින් ආස්වාස ප්‍රාස්වාසයේ සම්බන්ධ පහසු කෙනෙක් තමයි මේක කරන්න ඕන. ඉතින් අපි හිතමුකෝ යම් කෙනෙකුට පෙනහළු ආශ්‍රිත රෝගයක් තියෙනවා කියලා. ඒ වගේ අය මේව කරන්න යන්න එපා. එතකොට ආස්වාස කරනවා. ආස්වාස කරන විදර්ශනාව පැත්තෙන් උත් මේකට පොඩි ජවයක් ගන්නවා. ආස්වාස කරනවා. ලෝකේ ඇති වෙන විදිය දකිනවා. ඇති වෙච්ච ලෝකයේ පිළිබඳ තණ්හාවේ මැදිහත් වීම තුළ ඇති වෙන පීඩාව දකිනවා. අර ඇතුලේ තප්පර කීපයක් ඉරගෙන ප්‍රාස්වාස කරනකොට නිරෝධය දකිනවා. ඔන්න ඔය විදියට සමුදේවි නිරුද්ධ වී යන ලෝකයට තමා අවිද්‍යාවෙන් මැදිහත් වී ගොඩනගා ගන්න තණ්හාවේ පීඩාව අභ්‍යන්තරය තුළ හිර කරගෙන ඉන්න අස්වාභාවික මට්ටම ස්වභාවික මට්ටම තුළ හිර කරගෙන ඉමක් නැහැ. ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. එතකොට අපි උවමනාවෙන් තමයි ආස්වාස ආස්වාසයේ හිර කරගෙන ඉන්නේ තප්පර 5ක් විතර. ඒ හිර කරගෙන ඉන්නකොට ඒක අපි ස්වභාවිකව නෙමෙයි අස්වාභාවිකව වෙන දෙයක්. ඒ අස්වාභාවික මේක කරලා බලන්න භාවනාව හොත්තට වැඩිනවා. දැන් මම මේ දවස්වල මේ මාසෙම භාවනාවේ විවිධ උපාය මාර්ග තමයි කියන්නේ හිතුවේ. මොකද ගොඩාක් භාවනාව ගැන උවමනාවේ හොයනවා, බලනවා, ඇවිදිනවා, එක එක තැන්වලට යනවා. එතකොට මේ වඩනේවර වැඩින්නෙත් නැහැ. මොකක් හරි අඩුවකුත් තියෙනවා. කරන එකක් හරියට කෙරෙන්නෙත් නැහැ. ඒ නිසා මම හිතුවා මේ මාසෙ පුරාවටම භාවනාවට උපදෙස් දෙනවා කියලා. එතකොට මේක පාවිච්චි කරන්න භාවනා කරන ඕනම කෙනෙක් වෙනදට වඩා වැඩි. මොකද කෙලෙස් අතහැරෙන ආකාරයට තමන්ගේ අභ්‍යන්තරය විදර්ශනා සිත සූදානම් වෙන්න පටන් ගන්නවා. ඒකට අපි කියන අදිචිත්ත මනුයුත්තේන අදිචිත්ත. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළ අදිචිත්ත මනුයුත්තේන භික්කවේ භික්කුණෝ කාලේන කාලං සමාධි නිමිත්තම් මනසිකාතබ්බය. ආ කාලෙන් කාලට සමාධි නිමිත්ත පරිසම් කරන්න ඕන, පග්ගහ නිමිත්ත පරිසම් කරන්න ඕන, උපේක්ඛා නිමිත්ත භාවනා රම්මණය තුළම උපේක්ෂා සහගත වෙන්න ඕන. එතකොට ඒක ඇතුලේ අපි මොකද කරන්නේ? දැන් මේක උපාය මාර්ගයක් විදිහට පාවිච්චි කරනවා. අපේ ඊටාම තියුණු සිහිනුවණක් පිණිස එක කරලා බලන්න. එතකොට අපේ අර සිතුවිලි වල උද්වේගය හැම අඩු වෙලා ලොකු සහනයක් දැනෙන්න පටන් ගන්නවා. මොකද පියවර දෙකයි තියෙන්නේ. මුල් සතියක් විතර කරනවා ආස්වාස කරලා, පොඩි තප්පර පහක් විතර හිර කරගෙන ඉඳලා ප්‍රාශ්වාස කරනවා. ප්‍රාශ්වාස කරනකොට සුවපත් වේවා, ප්‍රාශ්වාසය තුළ සුවපත් වේවා කියන අර්ථය විතරක් හිතේ තියාගෙන ප්‍රාශ්වාස කරනවා. සුවපත් වේවා කියන ආශ්වාස කරනකොට සුවපත් වේවා කියන අදහස ගන්නෙ නැහැ. මේවා ඔය බුරුමේ වගේ රටවල් වල බොහොම යෝග කර භාවනා කරන අය පාවිච්චි කරන උපාය මාර්ග. එතකොට මේ ආශ්වාස කරනකොට සුවපත් වීමේ අර්ථේ නැහැ. ආශ්වාස කරලා තප්පර පහක් විතර හොඳටම ප්‍රාශ්වාස කරනවා. ආශ්වාස කරලා පරිපූර්ණ ප්‍රාශ්වාසයකට යනවා. එතකොට එහෙම කරන එක පළවෙනි එක. දෙවෙනි සතිය විතර කරනවා. මොකද්ද? ආශ්වාසය තුළ ආශ්වාසය කරලා මේ තප්පර පහක් විතර හිර කරගෙන ඉන්නකොට තමන්ගේ අභ්‍යන්තරිකව පීඩනයක් නිර්මාණය වෙනවා. ඒ පීඩනයත් එක්ක තමයි ප්‍රාශ්වාස කරන්නේ. ආශ්වාසයේ සමුදේ විදියට දකින්න ලෝක ඇතිවීම, ඇතිවෙච්ච ලෝකයේ පදන, ඇතිවෙච්ච ලෝකයට අවිද්‍යාව සහගතව තමන්ගේ මැදිහත් වීමෙන් ඇතිවෙන මමත්වයේ පදනම් කරගෙන ගොඩනැගෙන තෘෂ්ණා සහගත පීඩාව දකින්න හිර කරගෙන ඉන්නකොට ප්‍රාශ්වාස කරනකොට ඇතිවෙන සැහැල්ලුව නිරෝධය දකින්න. අන්න සමුදේ සහ නිරෝධය අවිද්‍යාව සහගතව ගොඩනැගෙන තණ්හාව මැදින් දකින්න. ඔන්න ඕක අපි පුරුද්දක් කරගන්නවා. සාමාන්‍යයෙන් දවසට තුන් පාරක් විතර ඕක කරනවා. කරලා බලන්න වේගෙන් කරන භාවනාව දියුණු වෙන්න පාවිච්චි දියුණු වෙන්න බලපානවා. එතකොට ඒත් එක්ක අපි සාමාන්‍යයෙන් සුපුරුදු දෛනික චර්යාව තුළ පොඩි භාවනාවක් අනිවාර්යෙන් කරන්න ඕනේ. පින්වත්නි, දැන් හොඳටම මේ දේශනා ගැන උනන්දු වුණා ඇති. දැන් ඉතින් වේගෙන් භාවනාව පැත්තට හැරෙන්න ඕන කාලයක් තියෙන. ලෝකෙ ලොකු උනන්දුවක් තියෙනවා භාවනාව කියන එකට. මේ අපිට අපේ ඇතුළාන්තේමයි අපිට විමසා බලන්න තියෙන. ඉතින් භාවනාවෙන් අපි අපේක්ෂා කරන්නේ අර්ථ දෙකයි. එකක් තමයි අපි දෘෂ්ටිගත වෙන එක කඩලා දාන එක. ඒක භාවනාවෙන් අපේක්ෂා කරන එකක්. අනිත් එක තමයි ඒ දෘෂ්ටිගත වීම කඩලා දානවත් එක්කම දර්ශන සම්පත්තිය පහළ, දර්ශනීය පහළ කරගන්න එක. එතකොට දර්ශනීය පහළ වීම කියන එකට තමයි අයිති චක්කුන් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝක උදපාදි කියලා ඔක්කොම මේ ටිකෙන් සමන්නාගත වෙච්ච தත්වෙට තමයි දර්ශනීය පහළ වීම කියලා කියන්නේ. දර්ශනීය පහළ වෙන බුදුරජාණන් වහන්සේට දර්ශනීය පහළ වුණා කියනෝනේ. දර්ශනීය පහළ වීම තමයි පළවෙනි බුද්ධ දේශනාවේදීම ධම්මචක්කපවත්තන සූත්‍රයේදී චක්කුන් උදපාදි මට ධම්මැස පහළ වුණා. ඒක දර්ශනීය පළවෙනි එක. ධම්මැස පහළ වෙනවා. ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න විමසලා බලන්න පුරුදු වෙනවා. චක්කුන් උදපාදි. ඒ කියන්නේ මේ ඇස් දෙකට වඩා එහාට ගින් මට වෙන විදියට ලෝකෙ කියවන්න ලැබුණා. ඒක දර්ශනේ පළවෙනි පියවර. ඥානං උදපාදි. එතකොට මේ ඥාණයෙන් විමසා බලනකොට ඒ විදියට මේ ඇතිවෙන ලෝකය, ඒ විදියට මේ හේතුඵල සහිතව ඇතිවෙන ලෝකය හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන ආකාරය දකින්න. ඒක දර්ශනේ දෙක. මේ කුමයිති දර්ශනේ පහළ වීම කියන එකට. බුද්ධ ශාසනයේ නිතරම කියනවා මට මේ දර්ශනී පහළ වුණා, දර්ශනී පහළ වුණා කියලා. අපිත් හැම වෙලාවකම බණහන අයිට කියනවා පින්වත්නි මේ දර්ශන ඥානෙ පහළ කරගන්න කියලා. දර්ශන ඥානෙ සමන්නාගත වෙන වචන ටික තෝරන්න තමයි පළවෙනි බුදුරජාණන් වහන්සේ පළවෙනි දේශනාවේදී අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත් මහණෙනි මට ධම්මැස පහළ වුණා, චක්කුන් උදපාදි ඥානෙ පහළ වුණා. චක්කුං උදපාදිකේ දහම් මැස පහළන දර කියන පටිච්ච සමුප්පාදයේ ඔස්සේ තම තමා විමසා බලන රටාවක් මන් දන්නවා. ඥානං උදපාදි. ඥානින් මොකද්ද දැනගත්තේ? ඒ පටිච්ච සමුප්පන්නව ඇති වෙන ධර්මය හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන විදිහ, ඇති වෙන විදියත් නිරුද්ධ වෙන විදියත් මට දැක ගන්න පුළුවන් විදිහේ ඥානයක් පහළ වුණා. චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, ප්‍රඥාව පහළ වුණා. මොකද්ද? ඒ හටගත්ත ලෝකය නිරුද්ධ වෙනකොට නැවත නැවත හටගන්න ලෝකය දුර්වල වී යන බව. දැන් උදාහරණයක් විදිහට රූපය කියලා හිතන්නකෝ. රූපේ හටගන්නවා, හටගෙන බිඳිල යනවා. බිඳිල යනකොට ඒ බිඳිල යන අවකාශය ඇතුළෙම රූපේ හටගන්න ඉඩ හදලා තියෙනවා. පරම්පරාවක් නේ තියෙන්නේ. රූපේ හටගන්නවා, හටගෙන බිඳිල යනවා. බිඳෙනකොට හටගන්න රූපය බිඳෙන්නේ හටගන්න අවකාශය ඉතුරු කරලා. ඒක මේ ක්ෂණිකව ගත්තත් ප්‍රතිසන්දි වශයෙන් ගත්තත් එහෙමයි. සමස්ත රූපය එකම රූපයක් විදිහට ගත්තොත් අවුරුදු 100ක් විතර ජීවත් වෙන කෙනෙක්ගේ රූපේ එකම රූපයක් විදිහට ගත්තොත් ඒ රූපේ බිඳෙන්නේ තව රූපයකට අවශ්‍ය කෙලස් ටික ඉතුරු කරලා. ඒ රූපේ බිඳෙන්නේ. ඒතොර ෂණික මේ ක්ෂණයක් ගන්න වෙන රූපේ අපි ඒකට කියන්නේ සිතට අනු රූපේ උපදිනව බිඳෙනව කියලානේ. කලාප විදර්ශනාව කියලා ඔකට විදර්ශනාවේ ක්‍රමයකුත් තියෙනවා. ඒ රූපේ බිඳෙන විදිය දකින්ට අදාළ භාවනා ක්‍රමයක්. පින්වත්නි, මේ රූපය මේ එතකොට රූපේ දෙපැත්තෙන් කොයි පැත්තෙන් බැලුවත් මුල් දැනුම නම් දුර්වල දැනුමක්. උදාහරණයක් විදිහට ඔය අපි කියන අවුරුදු 100කින් විතර රූපේ වැටෙනකොට නැවත ඒ වැටෙන්නේ රූපේට නැවත රූපේ හටගන්න පුළුවන් විදිහට කෙලස් ටික ඉතුරු වෙලා. ඒ කෙලස් ටික තමයි ජීවිතය ඇතුලේ වඩලා තියෙන. වෙන මොකක්වත් වඩලා නැහැ. මෙච්චර වැඩ කළා, මෙච්චර හම්බ කළා, මෙච්චර දේවල් කළා. ඒකට කෙලස් ටික තමයි හදලා තියෙන්නේ. තණ්හාවෙන් ගොඩනගාගත්ත කෙලෙස් ටික, මමත්වෙන් ගොඩනගාගත්ත කෙලෙස් ටික, ආත්ම දෘෂ්ටියෙන් ගොඩනගාගත්ත කෙලෙස් ටික නැවත රූපයක් උපද්දවන්න පුළුවන් මට්ටමේ ජවයත් එක්ක ඒක ඉතුරු වෙලා තමයි මේ රූපේ පොළොවට පස්සෙලා යන්නේ. තව පැත්තකින් බැලුවම, අනිත් පැත්තෙන් බැලුවත් එහෙමයි. කොහොමද මේ රූපේ නිරන්තරයෙන් බිඳෙනවනේ? නිරන්තරයෙන් බිඳෙනවා. ඒ බිඳෙන කොට නැවත රූපේ උපදිනවා. ඒ උපදින රූපේ විශේෂ දැතුනෝ ඒක අර පළවෙනි රූපේ තරම් ප්‍රබල නැහැ. රූපේ බිඳෙනවා, බිඳිලා යනකොට ආය හටගන්න රූපයක් තියෙනවනේ. ඒ හටගන්න රූපේ පළවෙනි රූපයට වඩා දුර්වලයි. ඒ කියන්නේ රූපේ නිරන්තරයෙන් බිඳිනවා. අපි ඒකට ප්‍රසිද්ධ වචනෙම චිත්තජ රූපේ කියලා අපි කියන්නේ. සිතට අනුරූපේ බිඳිනවා. එතකොට සිතට අනුරූපේ බිඳින සම්පූර්ණ අත්දැකීම භාවනාමය අත්දැකීමක්. ඒ කියන්නේ භාවනාවේදී එක වෙලාවක අපි ඔය නිතරම කියන්නේ තමන්ගේ රූපේ තමන්ට නොදැනෙන නොපෙනෙන මට්ටමට සමාධීක වෙලාවක දියුණු වෙනවා කියලා. තමන්ගේම රූපේ තමන්ට වැටහෙන්නේ නැති මට්ටමට සමාධිය දියුණු වෙනවා කියලා අපි කියන්නේ. එතකොට ඒ විදිහට දකිනකොට අපිට තේරෙනවා පළවෙනි රූපය සිතට අනු උපදිනවා. ඒ සිතට අනු රූපේ බිඳිලා යනවා. සිතට අනු හැම වෙලාවෙම රූපේ බිඳිලා යනවා. නාම සංස්කාර ටික නිසා රූපේ බිඳිලා යනවා. බිඳිලා යනකොට ආය උපදින රූපේ පළවෙනි රූපයට වඩා දුර්වලයි. දෙවෙනියට හටගත් එකට වඩා තුන්වෙනියට හටගන්න රූපේ දුර්වලයි. මේ දුර්වල වෙවියන් නිසා තමයි වයසට යන්නේ. බටහිර ලෝකෙට වෙන කියවීමක් තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි වයසට යන්නේ. අර පළවෙනියෙන් හටගත්ත රූපයට වඩා දෙවෙනි රූපේ දුර්වලයි. දෙවෙනි රූපේ බිඳෙනකොට තුන්වෙනි රූපේට අවකාශය හදලා තමයි දෙවෙනි රූපේ බිඳෙන්නේ. ඒක තුන්වෙනි රූපේ දෙවෙනි එකට වඩා දුර්වල. දුර්වල ඒක තමයි එන්නේ එන්නේ දුර්වල වෙලා යන්නේ. ජරා මරණ දුක පැත්තට එන්නේ එන්නේ ගලාගෙන යන්නේ. ලෝක ධර්මතාවයක් ඒක. නිරන්තරයෙන් දුර්වල වෙවි යනවා. ඉතින් ඕක භාවනාවෙන් තමන්ටම දකින්න පුළුවන්. ඒ තමන්ටම දකින්න පුළුවන් භාවනාමය ක්‍රමවේද ගොඩාක් තියෙනවා. එකක් තමයි පින්වත්නි බුද්ධ ශාසනයේ පෙන්වන කලාප විදර්ශනාව කියලා එකක් තියෙනවා. ඒ කලාප විදර්ශනාව ඇතුළේ පේනවා මේ කලාප විදර්ශනාවේදී අපි කියන්නේ ඇත්තටම කලාප විදර්ශනාවේදී අපි කරන්නේ උත්පත්තිය සහ මරණය දෙකෙන් බිඳෙන සමස්ත රූපේ අරගෙන විදර්ශනා කරනවා. අනේ වයසට යනවා නේද, දිරනවා නේද, ජරාවටපත් වෙනවා නේද, මේක අනිත්‍යයි නේද, මේ පේන මට්ටමේ කරන්නේ. එන්න එන්න දුර්වල වෙලා යනකොට කාලාන්තරයක් යනකොට මේ රූපයේ සම්බන්ධ අපට පේනවා මේක දුර්වල වී ඇති බව. එන්න එන්න දුර්වලයි කියලා අපට මේ රූපේ පේනවා. එතකොට එහෙම දුර්වල වෙලා යන රූපේ දිහා බලන අනේ මේ විදිහට දිරන, ජරාවටපත් වෙන, කැඩෙන, බිඳෙන, වැටෙන දුර්වල වෙන මට්ටමේ රූපයක් නේද මට තියෙන්නේ කියලා රූපේ පිළිබඳ අනුපස්සනා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ කලාප විදර්ශනාවේ ඊළඟ එක තමයි පින්වත් මේ රූපේ ඇසුරු කරගෙනම නැවත නැවත තමා තුළ මොකද වෙන්නේ? අනේක කෝටි ගණන්, කෝටි ලක්ෂ ගණන් පින්වත් නියා තුළ චිත්තචෛතසික ධර්මිය උපදිනවා. ඒ චිත්තචෛතසික ධර්මිය වෙන වෙනම අපිට තෝරගන්න බෑ. ඉතින් මොකද අපේ ඥානයක් දියුණු නැහැ. මොකද අපිට තවම මේ රූපේ අර සිතට අනුව බිඳිලා යන රූපයක් ගැන හිම විමසලා බලන්න බෑ. අපි බලන්නේ කොහොමද? උත්පත්ති සහ මරණී කියලා එකක් තියෙනවා. ඉපදිලා අවුරුදු 100 නම් මැරෙන්නේ, 100කින් වයසට යනවා නේද මේ රූපේ? තමන් ඉන්න තැන ඉඳලා තමයි විමසන්නේ. හිතන්නක අවුරුදු 50ක කෙනෙක් කියලා. එයා 50ක කෙනෙක් නම් අතීතයට විමසනවා මේ අවුරුදු 50 වෙනකම්ම. අනේ මට තරුණ කාලයක් තිබ්බා, ලදරු කාලයක් තිබුණා, යෝන් කාලයක් තිබුණා, මැදිවිය තිබුණා, ඔක්කොම පව කරලා නේද මම මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ කාලේ මට තිබ්බ ජවයේ දැන් නෑ නේද? ඉස්සරහටත් අවුරුදු 100ක් තිනවනවා, මට තව අවුරුදු 40ක් විතර ඉන්න වෙනවා. මේ 40 ඇතුළත එන්නේ එන්නේ දුර්වල වෙනවා නේද? දුර්වල වෙනවා නේද කියලා අර සමස්ත රූපයක් අරගෙන උප්පත්තිය සහ මරණය දෙකෙන් බිඳිලා යන රූපේ. එතකොට සනේක්ෂණයක් ගන්න රූපේ බිඳිනවා, බිඳිලා ආය උපදින රූපේ ඊට වඩා දුර්වලයි, ඒක බිඳිලා උපදින රූපේ ඊට වඩා දුර්වලයි. දුර්වල වෙව දුර්වල වෙව යන නිසා තමයි වයසට යන්නේ. ඒකයි එන්නේ එන්නේ රූපේක දුර්වල වෙන්නේ කියලා. ඒ වගේ ගැඹුරු ඥානයක් තිබ්බට, ඒක නුවණක් තිබ්බට, දැනුමක් තිබ්බට ඒක අපේ ඥානයක් නෙමෙයි. ඒ නිසා අපි මේකට පාවිච්චි කරන උපායක් තියෙනවා කලාප විදර්ශනාව කියලා. කලාප විදර්ශනාවේදී අපි මොකද කරන්නේ? මේ කලාප විදර්ශනාවේදී අපි කරන්නේ උත්පත්තිය සහ මරණය අතර රූපේ බිඳිලා යන බව දකින්න කම. උත්පත්තිය සහ මරණය අතර රූපේ බිඳිලා යනවා. එතකොට හැම වෙලාවකම බිඳිනවා කියලා බලන්නේ ඒක මොකද අපේ ඒක අපේ නුවණට ගෝචර නැහැ. එකපාරක පිළිගන්නත් අමාරුයි වගේ හිතෙන්න පුළුවන්. ඒ නිසා අපි මොකද කරන්නේ? උත්පත්තියෙන් මරණයෙන් බිඳිනවා කියන එක අපිට හුරුයිනේ. ඉපදුණු සත්වයා මරණයෙන් ජීවිතය ඉවර කරනවා. මේ රූපේ අතහරින්න වෙනවා. එයා මොන මට්ටමේ යුගතෙක් වුණත්, මොන මට්ටමේ බුද්ධිමතෙක් වුණත්, මොන මට්ටමේ ඥානගත වෙච්ච කෙනෙක් වුණත්, මොන මට්ටමේ දැනුම් පරාසයක් තිබ්බත්, මොන මට්ටමේ උගත්කම් තිබ්බත්, උත්පත්තියෙන් හටගත්ත රූපේ මරණයෙන් බිඳිලා යනවා. ඒක කොහේ කොහොම මොන විදියට මොන කාලේ මොන අවකාශයේ මොන වෙලාවේ වේවිද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ස්ථිරව එක දෙයක් වෙනවා උත්පත්තිය සහ මරණය අතර. ඒතර අපිට මරණය කොයි වෙලාවේ වේවිද කියලා දන්නේ නැති නිසා අපි ගන්නවා උත්පත්තිය සහ මරණය අතර අන්තර් කාලය අවුරුදු 100ක් කියලා ගන්නවා. 100ක් කියලා අරගෙන කලාප වශයෙන් බෙදලා මේක විදර්ශනා කරනවා. කොහොමද කරන්නේ? පුංචි කාලේ තිබ්බ රූපය අනේ තරුණ කාලේ වෙනකොට මැදිවිය වෙනකොට ඉවරයි. ඒ මැදිවියේ තිබ්බ රූපේ දැන් ඉවර වෙලා නේද? දැන් ඒ කාලේ පෙනුණා වගේ පේන්නේ නැහැ නේද? ඒ කාලේ ඇහුණා වගේ ඇහින්නේ නැහැ නේද? මං එන්නේ දුරවල වෙලා නේද? මං කොයි තරම් පෘෂ්ටිමත් කයක් තිබ්බ කෙනෙක්ද? මං කොයි තරම් ජව සම්පන්නව වැඩ කරපු කෙනෙක්ද? ඒ ජවේ නැහැ නේද මට දැන්? කිය කියා මේ විදිහට දුරවල වෙච්ච තමන්ගේම කය දිහා බලාගෙන මේ අනිත්‍යයි කියලා බුදුරජාණන්සෝ වදාළ දෙ කොයි තරම් ඇත්තද? බුදුරජාණන්සේ අනාත්මයි කියලා වදාළ මං යෞවනත්වයට කැමති නමුත් මගේ යෞවනත්වේ ඉක්ම ගිහින් නේද? කිය කියා තමන්ගේ බිඳුණු රූපයේ දෙස බලාගෙන අනිත්‍ය වීගිය රූපයේ දෙස බලාගෙන විමසන්න පටන් ගන්නවා. එහෙම විමසලා බලලා ඒ විදියට විමසා බලපු කෙනා පින්වත්නි රූපේ විදර්ශනා කරපු සිත රූපේ විදර්ශනා කළානේ. දැන් රූපේ විදර්ශනා කළානේ රූපය අනිත්‍යයි. ඊට පස්සේ යාම් අවුරුදු 100ක් නම් දැන් තව ඉස්සරහට 100කට 100ක් කියලා අපි ඔළුවෙන් ගණනය කරගත්තා. අපි 100ක් ඉන්නේ නැහැ. නමුත් 100ක් කියලා අපි ගණනය කරගත්තම ඒ ගණනය කරගත්තේම අපේ ඥානයේ දුර්වල කමට වෙන මොකටවත් නෙමෙයි. අපි අවුරුදු 100ක් ඉන්නේ අපිට 100ක් ඉඳීවි කියලා අපි අනුමාන කරගෙන ඉස්සරහටත් දැන් මේ වෙනකොට 50යි නම් ඉස්සරහටත් තව අවුරුදු 40ක් විතර බලනවා. දැන් ඉස්සරහට 60 විතර වෙනකොට මට මක් වේවිද? 70 විතර වෙනකොට මට මොනව වේවිද කියලා ඉස්සරහට නිකන් බලනවා. එහෙම බලන්න ඕනේ නැහැ. මොකටද එහෙම බලන්නේ කියලා ඒ කෙනෙක් කියන්න පුළුවන්. මේක විදර්ශනාමය පටිපාටියක් එක්තරා විදියක. ඒ විදිහට ඉස්සරහටත් බලන අවුරුදු 60 70 80 90 වෙනකොට ඊට පස්සේ අවුරුදු 100ක 90ක විතර කෙනෙක්ගේ අත්දැකීම් දෙස විමසනවා. ඉතින් බෑ උඩ බලාගෙන ඉන්නවා. ඉතින් සිහියත් මුලා වෙලා මතක නැහැ මොකක්වත් සිහි කල්පනා මොකක්වත් නැහැ. උඩ බලාන ඇඳකට වෙලා ඔය ඉඳ වෙනවා. මොනතරම් බලවත් වුණත් හරියට මල මුහුත්‍රාවත් පහ කරගන්න බෑ. මේ විදිහට මහා දුර්වල වෙලා යන ජරා වෙලා යන මේ මහා ප්‍රසන්න ශරීරයක් නේද ඉස්සරහට මට වෙන්න නියමිත මේක නේද කියලා බලනවා. එහෙම බල බලා ඊටාම තව සිතකින් විමර්ශනය කරනවා. ඒක තමයි එන විමර්ශනීයට තමයි විදර්ශනාව කියන්නේ. ඉස්සරහට ලෙඩ වෙනව නේද කියලා බලන එක නෙමෙයි විදර්ශනාව කියන්නේ. එහෙම ලෙඩ වෙන නිසා අනිත්‍යයි නේද? දුක මේක මහ දුකක් නේද? මේ බඳු කයක් නඩත්තු කරන එක. මේක අනාත්මයි නේද කියලා බලනවා. ඒ බලනකම අනි බලනකමට අදාළව පහළ වෙනවා ඒ වෙලාවේ කුසලයේ නියෝජනය කරන චිත්තචෛසික ධර්ම පරම්පරාව. අන්නේ චිත්තචෛතසික ධර්ම ටික ඒවා වෙන වෙනම තෝරගන්න තරම් අපේ ඥානෙ දියුණු නැහැ. ඒවා ඉතා වේගයෙන් හටගෙන වේගයෙන් බිඳිලා යනවා. එතන මේක තේරුම් ගන්න චිත්තචෛතසික ධර්ම ගැනත් යම් අදහසක් තියෙනකොට ඒ චිත්තචෛතසික ධර්ම එක මිටියකට අරගෙන ඒ චිත්ත දැන් ඒ විදිහට විමසලා බලනකොට විදර්ශනා කරනකොට තමන්ගේ සිත තුල ප්‍රවාහයක් හටගන්නවනේ. සිතටනේ වැටහෙන්නේ අනිත්‍යයි අනාත්මයි කියලා. මොකද දැන් අවුරුදු 100ෙන් වෙන අත්දැකීම දැන් අත්දැකීමක් නෙමෙයිනේ. ඉස්සරහට වෙන්න නියමිතයි කියලා එයා දැනුවත් කමක් තියෙනවා. එතකොට අවුරුදු 10 ඉඳලා වෙච්ච එක දැන් අත්දැකීමක් නෙවෙයි. දැන් යා 50 ඉන්නේ. අවුරුදු 10 පිළිබඳ ආවර්ජණය කරපු අත්දැකීම්. ඒ ආවර්ජණය කරනකොට චිත්තචෛතසික ධර්ම තමයි හිතේ හටගන්නේ. ඒ චිත්තචෛතසික ධර්ම ටිකක් ඔස්සේ තමයි මේ විමර්ශනේ ඉදිරියට කල්පනා කරන්න පුළුවන් වෙන්නේ. අන්නේ විමර්ශනය කරන එක විමර්ශනය කරනකොට පහළ වෙන තමන්ගේ සිත චිත්තචෛතසික ධර්ම පැත්තකින් තියමු සිත. එයා විදර්ශනා කරන චිත්තචෛතසික ධර්ම ටිකක් මෙතන ඇති වෙනවා. අනේ මේ ටිකත් අනිත්‍යයි නේද අනාත්මයි නේද කියලා බලන එකට අරගෙන බලන්නේ. චිත්තචෛතසික ධර්ම විස්තර කරගන්නේ නැහැ. විසුරුව ගන්නේ නැහැ. මෙතන පංචස්කන්ධයක් හටගත්තා නේද කියලා එහෙම බලන්නෙත් නැහැ. එක මිටකට අරගෙන බලනවා මෙතනත් හටගත්ත චිත්තචෛතසික ධර්ම ටික අනිත්‍ය වෙලා යනවා නේද. ඉස්සල බැලුවේ රූපේ දැන් චිත්තචෛතසික ධර්ම ටික බලනවා. රූප මොන චිත්තචෛතසික ධර්ම ටිකද? රූපේ විමසා බලපු චිත්තචෛතසික ධර්ම. රූපේ විමසා බලනකොට එයා තුළ පහළ වෙන සිත තමයි මේ විදියට එයා දිගින් දිගට නැවත නැවත විදර්ශනා කරන්නේ. මෙන්න මේ විදිහට විමසා බලන එකට අපි කියනවා කලාප විදර්ශනාව කියලා. ඒකට කියන්නේ කලාප විදර්ශනාව කියලා. ඊට පස්සේ ඒ පුද්ගලයා තුළ ඇතිවෙනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා එයාට මේ චිත්තචෛස තව එයාට එතනදීම පාවිච්චි කරන්න පුළුවන් ටික කාලයක් ගිහින් එයාට පුළුවන් මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන යමක විදර්ශනාව කියලා කොටසක්. ඒතොර යමක විදර්ශනාව කියලා කියන්නේ රූපේ විදර්ශනා කරනවා. දැන් මේ වෙලාවේ හටගත් මේ වෙලාවේ තියෙන මේ රූපය අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් අනාත්ම වශයෙන් විමසා බලනවා. ඒතොර විමසා බලනකොට ඇතිවෙච්ච සිතක් තියෙනවනේ. විමසා බලනකොට අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලනකොට විමසා බලන සිත තව සිතකින් විදර්ශනා කරනවා. තවත් සිතකින් විදර්ශනා කරනවා. එම විදර්ශනා කරලා අර නාම රූප ටිකක මිටකට අරගෙන විදර්ශනා කරනවා. එතකොටත් කෙලිස් කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පාවිච්චි කරපුවා කරලා බලන්න. කොතනකින් හරි ධර්මයේ මුණ ගැහෙන්න පුළුවන්. කොතනකින් හරි නිවන හම්බ වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මොකද්ද අපිට හරියන ගෝචර වෙන නිශ්චිත ක්‍රමය කියලා අපි දන්නේ නැහැ. ඒතර පළවෙනි එක නම් අපිට බොහොම ඇස්මට්ටමී කරන්න පුළුවන් ලොකු දහම් දැනුමක් ඕනත් නැහැ මොකක්වත් ඕනේ නැහැ. දැන් ඉන්න මට්ටමේදී තමන්ගේ රූපේ විමසා බලනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා අතීතයට විමසා බලනවා මං ඒ කාලේ එක එක පියවරවල් ඔස්සේ මං මගේ රූපේ වැඩුණු විදිය. එයා ඉගෙන ගත්ත විදිය ඉස්කෝලේ කියව මොකක්වත් නෙමෙයි. මගේ රූපේ විකාශනයේ තමයි බලන්නේ. ඉස්සරහටත් විකාශනයේ වෙන්න નિયમિત රටාව විමසලා බලනවා. ඒතකොට ඉස්සරහට විමසා බලනකොට අවුරුදු ඒතකොට ඉස්සරහට කොච්චරක් වුණා අවුරුදු 100ක ආයු කාලයක් අරගෙන තමයි විමසලා බලන්නේ. එම විමසල බලනකොට මේ විමසන හැම වෙලාවකම තමා තුළ සියුම් චිත්තචෛසික ධර්ම පහළන එක විශ්ලේෂණය කරන්නේ එක මිටකට ගන්නවා චිත්තචෛසික ධර්ම කියලා. ඒ ටික අනිත්‍යයි කියලා බලනවා ඒක තමයි පින්වත්නි කලාප විදර්ශනාව කියලා කියන්නේ. යමක විදර්ශනාව කියලා කියන්නේ පින්වත්නි මේ ඉස්සලම රූපේ විදර්ශනා කරනවා දැන් රූපේ මේ රූපේ විදර්ශනා කරනවා. එතකොට මේ රූපේ විදර්ශනා කරලා පින්නත්නි ඒ රූපේ විදර්ශනා කරපු සිතත් විදර්ශනා කරනවා. ඒ විදර්ශනා කරනකොට දැන් පහළ වෙන නාම රූප පරම්පරාවම එක මිටකට අල්ලගෙන විදර්ශනා කරනවා තව සිතකි. එතකොටත් ගොඩාක් කෙලෙස් දුර්වල වෙලා කඩාගෙන වැටෙන්න පුළුවන්. විදර්ශනා කරනවා කියන්නේ මොකද්ද? අනිත්‍යයි කියලා බලනවා, දුකක් කියලා බලනවා, අනාත්මයි කියලා බලනවා. එතකොට අර වෙනද වගේ වටිනාකමක් හිටින්නේ නැහැ. ගොඩාක් මේ සිත සංසිඳිලා යනවා. මහ විශාල උපසමයකට එකතු වෙන්න පටන් ගන්නවා. ඊළඟ එක තමයි බුද්ධ ශාසනයේ තියෙන තුන්වෙනි ක්‍රමයක්. තුන්වෙනි ක්‍රමය කියන්නේ ක්ෂණ විදර්ශනාව කියලා. ක්ෂණ වශයෙන් විදර්ශනා කරනවා. එතකොට ක්ෂණ වශයෙන් විදර්ශනා කරනවා කියලා කියන්නේ පින්වත්නි ඒ පුද්ගලයා තුළ මේ අර ඒක අපි මීට කලිනුත් කියලා තියෙනවා. ඒ තමයි රූපේ විදර්ශනා කරනවා. රූපේ විදර්ශනා කරනකොට රූපේ විදර්ශනා කරපු සිත විදර්ශනා කරනවා. ඒක සිත අනිත්‍යයි කියලා බලනවා. ඒ අනිත්‍යයි කියලා බලපු සිතත් තව සිතකින් අනිත්‍යයි කියලා බලනවා. ඒ සිතත් අනිත්‍යයි කියලා බලනවා. එතකොට එහෙම අනිත්‍යයි 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 කියලා බලන්නේ කොහොමද? සිත කීයක් පහළ වෙනවද නේ? එක සිත තමයි සිත බිඳිලා යන ගම නිසාමයි තව සිතකින් අනිත්‍යයි කියලා බලන්න පුළුවන් වෙන්නේ. මේ සිත බිඳිලා යන නිසා අනිත්‍යයි නේද කියලා එහෙම සිත තුනක් විතර පිටිපස්සට බලාගෙන යනවා පින්වත්නි. ඔන්න ඉදිරි විදර්ශනා කරනකොට ඒකට අපි කියන්නේ ක්ෂණ විදර්ශනාව කියලා. මේ විදිහට විදර්ශනා කරනකොට යාගේ ගොඩාක් කෙලෙස් කැඩෙන්න ඕන. මේ විදිහට විදර්ශනා කරනකොට ඔයා තමන් තුල ගොඩ නැගෙන තණ්හාව නන්දි එහෙම කඩාගෙන වැටෙන්න ඕන. ඒතර මේ විදිහට විදර්ශනා කිරීමෙන් යා තුල පහළ වෙන අදහස තමයි දර්ශනීය පහළවීම. ඒතර දර්ශනීය පහළ වෙනවා කියන්නේ මෙන්න මේ මේ දර්ශනේ පහළ වීම පිණිස තමයි යා තමා තුළ විදර්ශනා කරන්නේ. එතකොට මේ විදිහට විදර්ශනා කිරීම අයිති මොකටද? පඤ්ඤා උදපාදි ප්‍රඥාව පහළ වීමට. චක්කුන් උදපද. එතකොට මේ දර්ශනේ පහළ වීමට අයිති ලක්ෂණ යටත් පිරිසින් පහක් විතර තියෙනවා. චක්කුන් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විඥා උදපාදි, ආලෝකෝ උදපාදි පහයි. මේ පහෙන් සමන්නාගත වෙච්ච தത്വෙට අපි කියනවා මොකද්ද? දර්ශනේ පහළ වීම. මේකට තමයි දර්ශනී පහළ වෙනවා. දර්ශනී පහළනවා කියන්නේ එකයි මේක බුද්ධ ශාසනයේ පළවෙනි බුද්ධ දේශනාවෙදිම බුදුරජාණන් වහන්සේ පළවෙනි දේශනාවෙදිම මේක අවධාරණය කරන්නේ එකයි. පළවෙනි දේශනාවෙදිම අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ පස්වග මහණුන් ආමන්ත්‍රණය කරලා මේ පින්වත් මහණෙනි මට දර්ශනයක් පහළ වුණා. ඒක කොයි වගේද කියලා ඒක අඳුන්වලා දෙනවා. ධම්මචක්කපවත්තන සූත්‍රයේ නේ ඔක තියෙන්නේ. එතකොට ඒකෙදි බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මම පළවෙනියෙන්ම කරපු දෙය තමයි මාතුල දෘෂ්ටි ගතවීම අයින් කරපු එක. අන්න බලන්න පළවෙනිය කියන්නේ මේ මුළු ධම්මචක්කපවත්තන සූත්‍රයේ මහා සාරය ගත්තට පස්සේ උන්වහන්සේ කියන්නේ මං කලින් දෘෂ්ටිගත වෙලා හිටියා, ඒකෙදි මට නිවන හම්බුනේ නැහැ, මට දැන් දර්ශනි පහළ වුණා. එතකොට මේකේ වචන දෙකයි තියෙන්නේ, දෘෂ්ටිගත වීම එකක්, දර්ශනි පහළ වීම එකක්. එතකොට දෘෂ්ටිගත වීම කියන්නේ මොකද්ද? දෘෂ්ටිගත වීම කියන්නේ අන්ත දෙකට හිර වෙන එක. ඒ කියන්නේ පළවෙනිම ධම්මචක්කපවත්තන සූත්‍රය ද්වේමේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. මහණෙනි මේ පැවිද්දන් විසින් සේවනේ නොකළ යුතු අන්ත දෙකක් තියෙනවා. පැවිද්දන් කියලා මෙතන කියන්නේ නිවන් මඟ වඩන කෙනා සේවනය කරන්න හොඳ නැති අන්ත දෙකක් තියෙනවා. ද්වේමේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. එතකොට ඒක සේවනය කරන එක තමයි දෘෂ්ටිගත වීම. දර්ශනී පහළ වීම. මං ওই දෙක අත්හැරියට පස්සේ චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විඥා උදපාදි, ආලෝක උදපාදි කියලා දර්ශනයක් පහළ වුණා මට. ඒකේ චක්කුං උදපාදි කිව්වෙ මොකද? මට මේ පටිච්ච සමුප්පන්නව මාව විමසලා බලන්න පුළුවන්. ඥානං උදපාදි කිව්වේ මේ පටිච්ච සමුප්පන්නව මූලික ඇති වෙන හේතු වෙනස් වෙනකොට හේතු ඵලයේ වෙනස් වී යන බව මට පහළ වුණා. පඤ්ඤා උදපාදි කිව්වේ ප්‍රඥාව පහළ වීම පිණිස මම ක්‍රියාමාර්ග වලට එකතු වුණා. ඒකට තමයි මගේ රූපෙම මම විමසා බැලුවා. එතකොට අපි විමසා බලන්න ඕනේ විදිය තමයි මම මේක කියන්න තමයි කලාප විදර්ශනාව තියෙනවා පින්වත්නි, යමක විදර්ශනාව තියෙනවා, ක්ෂණ විදර්ශනාව තියෙනවා, පටිපාටි විදර්ශනාව තියෙනවා, දෘෂ්ටි සමුග්ගහත වශයෙන් විදර්ශනා කරන්න ඕන කී කී එකක් තියෙනවා. එයි අපි එහෙම කරන්නේ ඥානේ පහළ වීම පිණිස, ප්‍රඥාව පහළ වීම පිණිස. චක්කුං උදපාදි, ඥානං උදපාදි, එනම් අපි ප්‍රඥාව පහළ වීම පිණිස තමයි විදර්ශනා කරන්නේ. ප්‍රඥාවෙන් අනුගමනය කළ යුතු, ප්‍රඥාවෙන් අත්පත් කරගත යුතු යමක් ඇද්ද, ඒක අත්පත් කරගන්න තමයි අපි පින්වත් මේ විදිහට භාවනා කරන්නේ. එතකොට චක්කුං උදපාදි කියන්නේ මොකද? පටිච්චසමුප්පාද දැනුම. ඥානං උදපාදි කියන්නේ පටිච්චසමුප්පන්නව ඇති වෙන හේතු වෙනස් වෙනකොට ඵලය වෙනස් වී යන බවට නුවණ. පඤ්ඤා උදපාදි කියන්නේ තමන්ගේම සවිඥානික කය, ඒ කියන්නේ මේ පටිච්චසමුප්පන්නව ලිහන්නේ තමන්ගේ කතාවනේ. ගහකොළ ඇඳුම් පැළඳුම් මේ පරිහරණය කරන දේවල් පටිච්චසමුප්පන්නව විමසලා බලන්නේ නැහනේ අපි. ඒවා අපි වෙනද වගේ පාවිච්චි කරගෙන ඇඳලා පැළඳලා හොඳට අපි තියෙන ඇඳුම් පැළඳුම් ආභරණ ආහාර පාන වෙනද වගේ පරිහරණය කරගෙන ඉන්නවා. එතකොට චක්කුං උදපාදි කියන එක නයිති සවිඥානික සත්‍යයගේ ගමන් මඟ විමසලා බැලුවා. එතකොට ලෝකේ සවිඥානික සත්වයාගේ ගමන් මඟ පිළිබඳ අලුත් කියවීමක් මට පහළ වුණා. මොකද්ද? මෙන්න මේ සවිඥානික සත්වයා කෙලෙස් නිසා මේ ගමනට එකතු වෙලා ඉන්නවා. කෙලෙස් සහගත තත්ත්වයේ විසින් නැවත නැවත සවිඥානික සත්වයාට ජවය දෙනවා, ආයේ උපදින්න. තුන් භවයේම පහළ වෙන්න ජවය දෙනවා. එතකොට තුන් භවයේම සත්වයා උපදින්නේ මොකක් නිසාද? තුන් භවයේම සත්වයා උපදින්නේ කෙලෙස් නිසා. කෙලෙස් වලට අවකාශය ලැබෙන්නේ කුමක්ද? අරමුණු. අරමුණෙන් තොරව කෙලෙස් නැහැ. හොඳට බලන්න පින්වත්නි, අරමුණ වටේටමයි කෙලෙසයක් ඇති වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට මොනවා හරි කෙලෙසයක් හටගත්තා නම් ඒ හැම කෙලෙසයක්ම අරමුණක් වටේට වෙච්ච එකක්. අරමුණින් තොරව කෙලෙස් වල ඉඩ නැහැ. එතකොට අරමුණු මුණ ගැහෙන මට්ටම මොකද්ද? ආයතනික අත්දැකීම, ඇසේ පහළවීම. ඇසේ පහළවීම කොයි වගේද? නාම රූප අත්දැකීම. නාම රූප අත්දැකීම කොයි මේ විඥානයක් තියෙනකම්. විඥානයේ පහළවීම මොකද්ද? පදනම පෙර අභිසංස්කාර. අභිසංස්කාර රැස් වෙලා කොහොමද තියෙන්නේ? පෙර අවිද්‍යා සාගතෝ යා සිතින් කයින් වචනේ වැඩ කරන්න ගියාපුකම කියලා මේ අරමුණු මුණ ගැහෙන මට්ටම ලිහන්න තමයි අවිද්‍යාවේ කතාව කියාගෙන යන්නේ. ඇයි අරමුණු ගැන අපි දැනගන්න ඕනේ? අරමුණ වටේට විතරයි කෙලෙස් ඇති වෙන්නේ. අරමුණෙන් තොරව කෙලෙස් නැහැ. රූපාරම්මණයෙන් තොරව රාගයකුත් නැහැ, ද්වේෂයකුත් නැහැ, ඡන්දයකුත් නැහැ, නන්දියකුත් නැහැ, ඇලීමකුත් නැහැ, විශේෂයෙන් ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ, මොකක්වත් නැහැ. අරමුණෙන් තොරව නොදකපු දේවල් සම්බන්ධ ඇලින්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මුලා වෙන්නෙත් නැත්, තණ්හා කරන්නෙත් නැහැ. නොවිඳපු දේවල් ගැන ඇලින්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. අරමුණේ වටේටමයි ඇලෙන එක. අරමුණ වටේටමයි ගැටෙන එක. අරමුණ වටේටමයි තණ්හා කරන එක. එහෙනම් අරමුණු ගැන අපි සංවේදී විය යුත්තේ ඇලෙන, ගැටෙන, මුලා වෙන, තෘෂ්ණා කරනකමට බලපාන්නේ අරමුණු නිසා. අරමුණු ගැනත් අපි දැනගන්න ඕන. අරමුණේ ස්වභාවයත් අපි දැනගන්න ඕන. නමුත් අපිට තියෙන්නේ සම්පූර්ණයෙන් අභ්‍යන්තරික සංසිද්ධියක් විමසා බැලීමක්මයි. එතකොට දැන් චක්කුං උදපාදී කියලා කියන්නේ තමා තුළ ඇති වෙන කෙලෙස් සහගත තත්ත්වයේ ගොඩනැගුණේ කොහොමද කියලා පුද්ගලයාට තේරුම් කරනවා. ඒක තේරුම් ගන්නවා. කෙලෙස් ගොඩනැගෙන අරමුණු මතින්, අරමුණු මුණ ගැහෙන ආයතන මතින්, ආයතන මුණ ගැහෙන්නේ විඥාණය මතින්, විඥාණය ගොඩනැගෙන්නේ අභිසංකාර මතින්, අභිසංකාර ගොඩනැගෙන්නේ පෙර අවිද්‍යාසහගත කමට. ඒකට සාපේක්ෂවයි විඥාණය පහළ වීම. ඒකනේ පෙර අවිද්‍යාසහගතව ගොඩනැගිච්ච අභිසංස්කාරවල හැඩයට අනුව එකුණිරේ උපදින්න පුළුවන්, තිරිසන් ලෝකේ උපදින්න පුළුවන්, പ്രേත ලෝකේ උපදින්න පුළුවන්, සාපේක්ෂව පවතින්නේ. හරි. එතකොට මේ සාපේක්ෂතාවය ගැන, මේ සාපේක්ෂතාවය ගැන, එතකොට බුද්ධ අවබෝධය කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ ඇති ධර්මීම තියෙනවා ආලෝක උදපාද. මට ආලෝකයේ පහළ නිරපේක්ෂකම මුලින්ම කියනවා සාපේක්ෂතාවය ගැන. හරිද? චක්කුං උදපාදි. ඊට පස්සේ ඥානං උදපාදි. මේ සාපේක්ෂතාවේ රඳා පවතින රටාව සහ සාපේක්ෂතාව සාපේක්ෂව ලෝකේ පවතින එක බිඳ වැටෙන විදිය ගැන කියනවා. ඥානං පඤ්ඤා උදපාදි. මේ සාපේක්ෂව පවතින ලෝකයට ආවේනික తত্ত্বය අනිත්‍යතාවේ දුක අනාත්මම් කියවෙකනේ. මේ පඤ්ඤා උදපාදි කියන එකට තමයි විදර්ශනා කිරීම අයිති වෙන්නේ. විදර්ශනා කළ යුත්තේ ඔයාලගේ ප්‍රඥාව හදන්න කියලා කිව්වේ. පඤ්ඤා උදපාදි. විඥා උදපාදි. එතකොට ඒ ප්‍රඥාවෙන් විමසා බලනකොට තේරෙනවා අනේ මොකක්වත් නැහැනේ මගේ කියලා ගන්න. මොකක්වත් නැහැනේ මේක ඇතුලේ මම ආයෙනින් ග්‍රහණී කරගන්න කියලා මේ විද්‍යාවක් පහළ වෙනවා ලෝකේට නැති. එතකොට ලෝකේ බටහිර ලෝකේ විද්‍යාව වෙනයි, විද්‍යාව සම්බන්ධ ලොකු කතා ගොඩක් තියෙනවා. බටහිර විද්‍යාව එකයි, පෙරදිග විද්‍යාත්මක ඥානයන් ගොඩාක් තියෙනවා පෙරදිග ඥාන දර්ශනවල. ඉතින් බටහිර විද්‍යාව කියන අදහසින් මේක දිහා බලන්න හොඳ නැහැ. හැබැයි බටහිර විද්‍යාව පාවිච්චි කරපු වචනයට වඩා අපේ වචන ගොඩාක් පරණයි. විඥා උදපාදි, විද්‍යාව පහළ විය. ගොඩාක් හැම බුද්ධ දේශනාවකම තියෙනවා. ඒකට ප්‍රතිවිරුද්ධ වචනේ තියෙනවා අවිද්‍යාව කියලා. හරිද? එතකොට විද්‍යාව විතර විඥා උදපාදි. මට විද්‍යාව පහළ වුණා. මොකද්ද විද්‍යාව පහළ වුණා කියන්නේ? විද්‍යාව පහළ වුණා කියලා කියන්නේ මේ සාපේක්ෂ, මේ සාපේක්ෂව පවතින ලෝකය සාපේක්ෂව පැවැත්ම පිණිස ගොඩනැගෙන ශක්තිය පිළිබඳ, අවකාශය පිළිබඳ මට යම්කිසි මේ දැනුවත්කමක් පහළ වුණා. ඊට පස්සේ ආලෝක උදපාදි, නිර්පේක්ෂකත්වය. ආලෝක උදපාදි, ලෝකයට අයිති නැහැ නිර්පේක්ෂකම, නිර්පේක්ෂකයි. එතකොට ඒ ආලෝකයේ පහළ වුණා, ලෝකේ ලෝකෝත්තර වුණා කියන එක. මේ ටිකෙන් සමන්නාගත වෙච්ච තත්වයට අපි කියනවා මොකද්ද? දර්ශනීය පහළ විය. මට දර්ශනයක් තියෙනවා. ලෝකේ එක එකනා කියනෝනේ අපිට දර්ශන තියෙනවා කියලා. ඒ නමුත් දර්ශනීය කිව්වම ලෝකේ විවිධ බටහිර දර්ශන තියෙනවා. ඒ දර්ශනීය නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ කියනවා දස්සනා පහ තබ්බං. දර්ශනයෙන් ආශ්‍රව කැඩුනා කියලා කියන්නේ. චක්කුං උදපාදි. ඒතර බුද්ධ ශාසනීය වචන ටිකෙන් අපි කියමු චක්කුං උදපාදි. ලෝකේට පේන්නේ නැති විදියට සත්වයාගේ ගමන් මඟ බන් දැනගත්තා. ඊට පස්සේ ඥානං උදපාදි. මේ ගමන් මඟට බලපාන හේතු වෙනස් වෙනකොට ගමන් මඟ දිසානතිය වෙනස් වෙන විදිය දැනගත්තා. ඒ කියන්නේ මූලික හේතු වෙනස් වෙනකොට වෙනස් වී යන බව දැනගත්තා. ඥාන පඤ්ඤා උදපාදි. එහෙම වෙනස් වී යන බව අවබෝධ කර ගැනීම පිණිස කොයි විදියටද විමසලා බලන්න ඕන, කොහොම විමසුවොත්ද මේ ප්‍රශ්නේ විසඳෙන්නේ කියන එක පිළිබඳ අවබෝධ කළා. ඒ නිසා ඒක කියන්න තමයි කලාප විදර්ශනාවයි, යමක විදර්ශනාවයි, පටිපාටි විදර්ශනාවයි කියලා රූපේ විදර්ශනා කරන ඔහොමම කතාවක් දැන් කිව්වේ. ඥානං උදපාදි. ඒක කියන්න තමයි පඤ්ඤා උදපාදි. ඊට පස්සේ විද්‍යා උදපාදි. විද්‍යාව පහළ වුණා. මොකද්ද විද්‍යාව? එතකොට මේක හේතුඵල වශයෙන් ගොඩනැගෙන විදිය, හේතු නිරුද්ධ වීම නිරුද්ධ වී යෑම පිටස මේ විදර්ශනාත්මක ක්‍රම පාවිච්චි කරනකොට මේ S මට්ටමේම කෙලස් ටික කඩාගෙන වැටෙනවා. එතකොට අර මේ දුක මෙයයි කියලා තමා තුළ අවබෝධය පිහිටනවා. දුක හටගන්නේ මේ විදියටයි, මේ කෙලස් නිසා දුක හටගන්න විදිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් මෙහිදීම පිහිටනවා. මෙහිදී පිහිටනවා විද්‍යාව, විද්‍යාව පහළ වෙනවා. ආලෝක උදපාද. එතකොට සම්පූර්ණයෙන් කෙලස් ටික කඩා වැටිලා මෙහෙදි මෙයා නිරපේක්ෂක වෙනවා. සාපේක්ෂකත්වයේ මත තමයි ලෝකේ පැවැත්ම තියෙන්නේ. නිරපේක්ෂකත්වයේ මත ලෝකේ පවතින්නේ නැහැ. සාපේක්ෂතාවයේ මතයි පවතින්නේ. එතකොට මේ සම්පූර්ණයෙන් නිරෝධය සාක්ෂාත් කළා. එතකොට මේ ටිකෙන් සමන්නාගත වෙච්ච තත්වෙට අපි කියනවා දර්ශනීය පහළ විය. දර්ශනීය පහළ වුණා. එතකොට මේ කතාවට තමයි දර්ශනීය පහළ වීම කියලා කියන්නේ. එතකොට දර්ශනගත වීම බුද්ධ ශාසනයේ දර්ශනීය පහළ වීම නෙමෙයි පළවෙනි කියන්නේ. දර්ශනගත වීම කියන්නේ දෘෂ්ටිගත වීම ගැන කියන්නේ. හොඳට බලන්නකෝ, අවිද්‍යාව ගැන කියන්නේ විද්‍යාව පහළ වෙන විදිය කියන්නේ පළවෙනි. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, ඔහොමයි කියන්නේ. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංඛාර නිරුද්ධ වෙනවා කියලා ඒක පස්සේ කියන්නේ. හොඳට බලන්නකො දුක්ඛ සත්‍ය ගැන කියන්නේ නිරෝධ සත්‍ය පළවෙනියෙන් කියන්නේ දුක්ඛ සත්‍ය ගැන කියන්නේ ඒක ඒකමයි මේ ධම්මචක්කපවත්තන සූත්‍රෙත් තියෙන එකනේ හොඳට බලන්නකො පළවෙනියෙන් කියන්නේ නැහනේ චා මට මේ එකතු කරලා පළවෙනියෙන් කියන්නේ නැහනේ පින්වත් මහණෙනි චක්කුන් උදපාදි මට ධම්මස පහල වුණා ඥානං උදපාදි මේ ඥානය පහල වුණා පටිච්චසමුපාදව හේතු ගැනයි ඵලය ගැනයි ඥානය පහල වුණා හේතු 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 නිසා ඵලයේ හට ගන්නවා හේතු නිරුද්ධ වුණාම ඵලයේ නිරුද්ධ වෙනවා කියලා මේ මේක ගැන මට ඥානයක් පහළ වුණා පඤ්ඤා උදපාද්දි මේක නිරුද්ධ කිරීම පිණිස අදිචිත්ත මනුයුක්තේන විදර්ශනා කළ යුතු රටාවක් මන් දන්නවා විඥා උද එහෙම විදර්ශනා කරනකොට මෙහිදීම පංචස්කන්ධ දුක කඩා වැටෙනවා මෙන්න කඩා වැටෙන රටාව ඒ කඩා වැටීමෙන් විද්‍යාව පහළ වෙනවා පංචස්කන්ධය සම්බන්ධ කෙලෙස් ටික කඩා වැටීමෙන් ආලෝකය පහළ වුණා ප්‍රඥාවේ ආලෝකය මෙන්න දැන් මට පහළ වෙලා ඉවරයි කියලා ඕක කියන්නේ දර්ශනී පහළ වීම ගැන නෙමෙයි කියන්නේ දර්ශ දෘෂ්ටිගත වීම තමයි පළවෙනි. ඒ කියන්නේ පළවෙනි ධම්මචක්කප සූත්‍රයේ පටන් ගන්නකොට කොහොමද කියන්නේ? දෙවේමේ අන්තා පබ්බජිතේනන සේවිතබ්බා. මහණෙනි පැවිද්දන් සේවනේ නොකල යුතු තත්ත්වයක් තියෙනවා. මොකද දෙපැත්ත දෘෂ්ටිගත වීම. දෙපැත්තකටනේ අපි දෘෂ්ටිගත වෙන්නේ. රූපේ ඇසුරු කරගෙන දෘෂ්ටිගත වෙන්නේ දෙපැත්තකට. නාම සංස්කාර ටික ඇසුරු කරගෙන දෘෂ්ටිගත වෙන්නේ දෙපැත්තකට මොකද්ද? නාම රූප පදනම් කරගෙන දෘෂ්ටිගත වෙන්නේ දෙපැත්තකට. මොකද්ද නාම රූප ටික පදනම් කරගෙන දෘෂ්ටිගත වෙන්නේ? මේ නාම රූප પરම්පරාවක් අපි තුල හට ගන්නවා. ඒ හට ගන්න එක දන්නේ නැතිකම මොකද්ද? චක්කුන් උදපාදි ධම්මසේ පහළ වීමෙන් තොර වීම. එතකොට ඒක පහළ වෙන්න ඕනේ ඇයි කියලා කියන්න කලින්ම අරබුදේ කියනවා. දෙමේ අන්තා පබ්මේ ලෝකයේ සියලු දෙනාම අන්ත දෙකකට හිර වෙලා ඉන්නවා. මොකක්ද අන්ත දෙක? අන්ත දෙක පැහැදිලි කරනවා ධර්මයේ. හැබැයි මෙතනදී නම් අන්ත දෙකත් අන්ත දෙකට වඩා අන්ත දෙක ඇතුලෙන් පැන නගින ප්‍රතිපත්තිය පැහැදිලි කරලා තියෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේට කඩිනමින් කියන්න උවමනා වෙලා තිබ්බා නිවන් මඟ සම්බන්ධ ප්‍රතිපත්තිය. අන්ත දෙක ඇත්තටම මේ දෙමේ අන්තා පබ්බජිතෙන් නසේවිතබ්බා කියලා ධම්මචක්කපවත්තන සූත්‍රයේ කිව්වට ඇත්තටම මේව ගොඩාක් ගැඹුරුයි. අන්ත දෙක නෙමෙයි වෙතන කියන්නේ අන්ත දෙකෙන් පැන නගින ප්‍රතිපත්තිය ගැන කියන්නේ. මොකද බුදුරජාන් වහන්සේට උමනා විල පටිච්ච සමුපාදේ පැහැදිලි කරන්නම නෙමෙයි ප්‍රතිපත්තිය ගැන කියන්නේ. මොකද මේගොල්ලෝ ඇත්තටම මේක දේශනා කරන්නේ පස්වග මහන් මේගොල්ලෝ දුක ගැන දැනුවත් දුකේ නිරෝධය පිණිස ආපු අය. දුක සකස් වෙන විදිය කියන්නේ පටිච්ච සමුපාදේ කියන්නේ. දුක ජරා මරණ දුක හැදෙන්නේ කොහොමද කියන එක කියන්න තමයි පටිච්චසමුපාදේ කියන්න වෙන්නේ. නමුත් ඒකටත් වඩා පස්වග මහණුන් කියලා කියන්නේ මේක දුකක් මේ දුකෙන් මිදෙන්න ඕන කියලා කලින්ම ආපු අය. ඒ ආපු අය නිසා බුදුරජාණන් වහන්සේ දුක සකස් වෙන විදිය කියන්න කලින්ම පටිච්චසමුප්පාද දැන් ධම්මචක්කපවත්තන සූත්‍රේ පටිච්චසමුපාදේ නැහෙනි. ඒක තියෙන්නේ මේ ඕගොල්ලන්ගේ ප්‍රතිපත්තිය උල්සහගතයි. ඒකනේ දෙමේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බ මහණෙනි පැවිද්දන් සේවනේ නොකළ යුතු අන්ත දෙකක් තියෙනවා මොනවද? ඒකෙදි තෝරන්නේ දෘෂ්ටිවාද නිමේ වැඩපිළිවෙල. මොකද්ද කාම සුකල්ලිකානු යෝගය අත්තකිල මතානු යෝගය ඔය දෙකනේ බැහැර කරන්නේ. කාමේ කාම සුකල්ලිකානු යෝගෝ සමහර අය කාම සැප දෙනවා මේ ඇඟට. එතකොට මේ අධික කාම අපේ පදනම් කරගත් ජීවිතේ ඒක මහණෙනි දුකයි අනාරයයි ඒක හරියන්නේ නැහැ. ඒක මේ පුතු පුතග්ජනයන්ට අයිති එකක් නිවන් මඟ වඩන අයට නම් අයිති නැහැ. එතකොට මේ අය ඒක අතහැරලා ආපු අය. එතකොට මේගොල්ලෝ යන්තේට අයිති නැහැ. එතකොට තව යන්තයක් කිව්වා අත්තකිල මතාන් යෝග දුක්දීපේ යන්තේ. ඒකත් බුදුරජාණන් වහන්සේ දුක්ඛ අනරිය අනන්ත සංහිතෝ කියලා ප්‍රතික්ෂේප කළා. ඇත්තටම මේවා ප්‍රතිපත්ති. මේවා ප්‍රතිපදාවන්. අන්ත දෙක නෙමෙයි. අන්ත කියන්නේ මොනවද? අන්ත දෙක තමයි සාස්වත දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය තමයි අන්තය. උච්ඡේද දෘෂ්ටිය. දැන් උදාහරණයක් විදිහට සාස්වත දෘෂ්ටිය කියන්නේ මේ අතට තේරුම් කරන්න වෙලාවකුත් නැහැ. නමුත් සාස්වත දෘෂ්ටිය කියන්නේ මේ කාය හඬ. එතකොට තේරෙයි. සාස්වත දෘෂ්ටිය කියන්නේ මරණින් පස්සේ උපතක් තියෙනවා කියන දෘෂ්ටිය. සාස්වත දෘෂ්ටිය කියන්නේ උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ මරණින් පස්සේ උපතක් නැහැ කියන අය. අදත් ඔය දෙයින් කරලා ඉන්නේ කොටසක් විඥානවාදී කොටසක් භෞතිකවාදී. ලෝකේ අනාදිමත් කාලයක් තිස්සේම ඔය දෙගොල්ලෝ තමයි එන්නේ. ඔය දෙගොල්ලෝ අතර ගැටුම තියෙන්නේ ලෝකේ. ඒ නිසා තමයි ආගමික නිරාගමිකම් කියලා ලෝකේ කණ්ඩායම් දෙකක් බිහි වෙලා තියෙන්නේ. ලෝකේ අදත් ඉන්නේ කොටසක් විඥානවාදීන් කොටසක් භෞතිකවාදීන්. එතකොට ඔය දෙගොල්ලෝ සංස්කෘතිය විසින් ආගමික හැඩයක් ඇතුලේ පොඩ්ඩක් අතපොතක ගන්න තින්නවා. එච්චරයි. ඔය දෙගොල්ලෝ විතරයි ඇත්තටම මේ භෞතිකවාදීන් සහ විඥානවාදීන් කියන දෙගොල්ලන්ටම සත්‍ය අවබෝධය කරා යන්න බෑ කියන එකයි මේ බුදුරජාණන් වදාළේ. දැන් භෞතිකවාදී අය තමයි අධික සැපදීමේ අන්තේ ඉන්න අය. කාමී කාමසුකල්ලිකානු යෝගෝ. ඒගොල්ලන්ගේ දෘෂ්ටිය මොකද්ද? උච්ඡේද දෘෂ්ටිය. ඒගොල්ලෝ පිළිගන්නේ මරණින් පස්සේ උපතක් නැත. උපතක් නැති නිසා මේ ලැබිච්ච එක හොඳට කන්න ඕන, බොන්න ඕන, අඳින්න ඕන, කාම සම්පත් විඳින්න ඕන. ඕක තමයි අපේ ජීවිතේ. ඒ කාලේ බ්‍රාහ්මණවාදී තිබ්බේ එහෙමනේ. තවත් සමහර අය හිටියා උච්ඡේදවාදීන්. මරණින් පස්සේ උපතක් ඇත. ඒ නිසා මේ ජීවිතේ වනස ගන්න බෑ. මරණින් පස්සේ තැනක් තියෙනවා. ඒ නිසා මොකද කරන්නේ? මරණින් පස්සේ තැනක් තියෙනවා නම් පරිස්සම් වෙන්න ඕන. ඒ නිසා මරණින් පස්සේ යන තැනගෙන මං හිතන්න ඕන කිය කියා මොකද කළේ? ඒගොල්ලන්ට කිව්වේ උච්ඡේද, මේ මරණින් පස්සේ උපතක් ඇතයි පිළිගත්තායි. සාස්වත දෘෂ්ටිය. ඒගොල්ලෝ මොකද කළේ? අත්තකිල මතානුයෝගය. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය තමයි අත්තකිල මතානුයෝගය. උච්ඡේදවාදීන් උච්ඡේද දෘෂ්ටිය හිටපු අයගේ ප්‍රතිපත්තිය තමයි කාමසුකල්ලිකානුයෝගය. එතකොට බුදුරජාණන් වහන්සේ දෘෂ්ටිය නෙමෙයි බැහැර කරන්නේ. දෘෂ්ටිය ගැන කතා කරන්නෙම නැහැ. දෘෂ්ටිය ගැන කතා කරන්නේ බ්‍රහ්මජාල සූත්‍රයේ. මෙතන කතා කරන්නේ මොකද්ද? මෙතන කතා කරන්නේ පින්වත්නි, මෙතන කතා කරන්නේ ප්‍රතිපත්තිය. අර දෘෂ්ටියට අහුනාම යා වැඩ කරන විදිය. දැන් බලන්න සාස්වත දෘෂ්ටියවත් උච්ඡේද දෘෂ්ටියවත් කියන දෘෂ්ටි දෙක ගැන කතා කරන්නේ නැහැ. දෘෂ්ටි දෙක ගැන කතා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ දෘෂ්ටියට අහුවෙච්ච කෙනා ප්‍රතිපත්තිගත වෙනවා. දැන් ඔය මේගොල්ලෝ ප්‍රතිවන්තිගත වෙලා ඉන්නේ අධික දුක් දෙන වැඩපිළිවෙලකට. ඕකෙදී ඒ නිසා බුදුරජාණන් වහන්සේට කඩිනමින් මේ අයට කියන්න උවමනාව තිබ්බේ දුකින් මිදෙන මාවත. දුක සකස් වෙන විදිය බුදුරජාණන් වහන්සේ පළවෙනි දේශනාවේදී වදාළේ නැහැ ඇත්තටම. ලොකුවට දල වශයෙන් චතුරාර්ය සත්‍ය ගැන පොඩි අදහසක් කිව්වට පටිච්චසමුප්පාදේ පළවෙනි දේශනාවේ නැහැ. ඒ නිසා දැන් මේ දෘෂ්ටි දෙකටම අහු නොවි භෞතිකවාදයටත් විඥානවාදයටත් අද කතාව වෙන්න දෙකටම අහු නොවි දෙන ඕනේ තැනක තමයි බුද්ධ ශාසනේ තියෙන්නේ. භෞතිකවාදීන් විඥානවාදීන් චෝදනා කරන විඥානවාදීන් භෞතිකවාදීන් මේ දෙකටම බුද්ධ ශාසනය අහුවෙන්නේ නැහැ. බුද්ධ ශාසනය කියන්නේ මෙන්න මේ 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 හේතු තියෙනවා. මේ හේතු වෙනස් වෙනකොට ඵලය වෙනස් වෙනවා. හේතු නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ කරන්න පුළුවන්. ඉතින් මේක අතර කෙලෙස් ටික තියෙනවා. කෙලෙස් ටික කඩා වැටුණොත් සම්පූර්ණයෙන් භවය නිරුද්ධයි කියලා බුද්ධ ශාසනය මේ දෙකටම අහු නොවි කතාවක් කියනවා. මේක බුද්ධ ශාසනය කියන්නේ ඒ නිසානේ බුද්ධ ශාසනය කියන්නේ දේමියන්තා පබ්බජිතේන නසේවිතබ්බ පැවිද්දන් සේවනයේ නොකළ යුතු අන්ත දෙකක් තියෙනවා. මේ අන්ත දෙකට අහුවෙන්නේ දෘෂ්ටියට අහුවෙලා ඉන්න නිසා. දැන් ඒ දෘෂ්ටියට අහුවෙච්ච කෙනා තුල ඇති වෙන්නේ මේ නාම රූප ටික මම කියලා පිළිගැනීමක් ඇති වෙනවා. එක දෘෂ්ටි එක අන්තයක්. මේ නාම රූප ටික නැවත නැවත හට ගන්න විදියට වැඩ කරන්න පටන් ගන්නවා. ඒක දෙවෙනි අන්තේ. ඔච්චරයි. නිමම් දකින්න කියන තේන නාම රූප ටිකට අහුවෙලා ඉන්නවා මම කියලා. ඒක ඒකාන්තයක්. මේ නාම රූප ටිකට අහුවෙච්ච කෙනා මම කියන එක පිළි අරගෙන මම කියලා පිළි අරගත් එක ඇතුලේ නැවත නැවත මේ නාම රූප પરම්පරාව හටගන්න විදිහට එයා තුල ක්‍රියාත්මක වීම, හැසිරීම, වැඩ කිරීම, සිතින් පැතුම් හටගන්නවා. ඒක තවාන්තයක්. මේ අන්ත දෙකට අහු නොවීම තමයි දෘෂ්ටි. මේ අන්ත දෙකට හසු වීම තමයි දෘෂ්ටිගත වීම කියලා කියන්නේ. දර්ශනී පහළ වීම කියන්නේ මේ දෘෂ්ටි දෙකට හසු නොවීමට මේ අරුබුද එලිහනවා. චක්කුන් උදපාදි මේ නාම රූප ටික කියලා කොටසක් තියෙනවා. මේ නාම රූප හටගන්නේ විඥාණය නිසා, විඥාණය හටගන්නේ අபிසංස්කාර නිසා, අபிසංකාර හටගන්නේ අවිද්‍යාව නිසා කියලා මේකේ සම්බන්ධය කියනවා. මේ දෘෂ්ටි වලට හසු නොවීම පිණිස දර්ශනී චක්කුන් උදපාදි. චක්කුන් උදපාදි දෙවෙනි එක ඥානං උදපාදි. මේ අතර පවතින අන්තර් සම්බන්ධය කියනවා. ඉස්සරහට සම්බන්ධ වෙන විදිය ගැන කියනවා. පඤ්ඤා උදපාදි. මේ අතර සම්බන්ධ වීමේ කෙලෙස් ටික කඩා දානවා නම් ඔයා මෙන්න මේ ටික කරන්න ඕන කියලා කරන්න ඕන ටික කියනවා. ඒ නිසා තමයි අපි ඉතරලා යම් කලාප විදර්ශනාව, යමක විදර්ශනාව කියලා පින්වත්නි ඔයාලා භාවනා කරන්න ඕන, භාවනා කරන්න ඕන කියලා කිව්වේ ඔන්න ඔතනට. පඤ්ඤා උදපාදි. විඥා උදපාදි. එතකොට මොකද්ද වෙන්නේ? මේ නාම රූප પરම්පරාව දුකක්මයි. ඇඟිල්ලෙන් ඇනලා කිව්වොත් මේක සැප තියනවා කියලා පිළිගන්නේ නැහැ මේ හිත. දැන් අපිට කවුරුත් ඇඟිල්ලෙන් ඇනලා දුකයි කිව්වත් අපි පිළිගන්නේ නැහැ නේද? මේ බනවලදි කිව්වත් දුකක් කියලා අපිට ඔළුවට එන්නේ නැහැ නේ? එළියට ගියාම, පාරට ගියාම, වැඩට ගියාම, ඔෆිස් එකට ගියාම එන්නේ නැහැ නේ? මේ නාම රූප પરම්පරාව දුකක් කියන අදහස එන්නේ නැහැ නේ පින්වත් නේ? මේක මහ විශාල සැපයක් කියලා අදහසක් එන්නේ. දැන් මේක වඩාගෙන යනකොට විඥා උදපාදි, විද්‍යාව පහළ වීම කියන්නේ මොකද්ද? ඇඟිල්ලෙන් ඇනලා ටොකු වෙනලා කිව්වත් ජීවිතේ නැති කරනවා. මේක පිළිගත්තේ නැත්තම් කිව්වත් පිළිගන්නේ නැහැ හිතේ දාට. මේක දුකක් විදියටම පිළිගන්න මට්ටම විඥාව උදපාදි. එහෙනම් විද්‍යාව පහළ වෙලා ආයි මේක සැපයි කියලා වෙනම තවරලා පෙන්වුවට වැඩක් නැහැ. ආලෝකෝ උදපාදි. සම්පූර්ණ නිර්පේක්ෂ වෙලා. මොකද්ද නිර්පේක්ෂකත්වය? සම්පූර්ණයෙන් යාට ලෝකේට ආයේ ගමන් මඟක් නැහැ. තුන් භවය අනුව පවතින කමක් යාට නැහැ. තුන් භවයේ ගමන් මඟක් යාට නිර්මාණය වෙන්නේ නැහැ. මේ ජීවිතය අතහැරෙනකොට මෙයාගේ ලෝකේ කඩා වැටෙනවා. ආලෝකෝ ආලෝකේ පහළ වෙලා ඉවරයි. ආයි පහළ කර මේ ටික වචන පහෙන් සමන්නාගත தත්ත්වය මොකද්ද? මේ වචන පහෙන් සමන්නාගත தත්ත්වය තමයි දර්ශනී පහළ විය. දර්ශනී පහළ වුණා, දර්ශනී පහළ වුණා කියන මේ වචන පහ ඇතුළේ ඔකේ තියෙන්නේ. ඔකේ ප්‍රතිපත්තිය අවශ්‍ය වෙන්නේ කොතනටද? පඤ්ඤා උදපාදි. ඇයි සමත විපස්සනා වශයෙන් වඩන්න ඕන? අදිචිත්ත මනුයුත්තේන මේ සිත වඩන්න ඕනේ. ඇයි කාලෙන් කාලට මේ එයා තමන්ගේම සිත විමස බලන්න ඕනේ? ඇයි ඒ බලන්න ඕන? පඤ්ඤා උදපාදි ප්‍රඥාවටයි ඒකයි ති. විදර්ශනා කරන එක සමතේ ප්‍රඥාව වඩන එකටයි ති. එකකින් අපේක්ෂා කරන්නේ මොකද? ආලෝක උදපාදි. සම්පූර්ණ කෙලස්ත්‍රික කඩා වැටිලා සම්පූර්ණ සාපේක්ෂව ලෝකේ පැවැත්ම බිඳ වැටෙන තැන. මෙන්න මේ ටිකෙන් සමන්නාගත වෙච්ච தત્ත්වය තමයි දර්ශනී 15 වීම. එතන මේ දර්ශනී 15 වීමට කලින් දෘෂ්ටිගත වෙච්ච කම ලිහන්න තමයි බුද්ධ ශාසනේ චක්කුන් උදපාදි කියන එක කියන්න කලින්ම ද්වේමේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. එනම් ද්වේමේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා කියන්නේ දෘෂ්ටිගත වෙන එක. චක්කුන් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විඥා උදපාදි, ආලෝක උදපාදි කියන එක තමයි දර්ශනී 15 වීම. ඒකට තමයි පින්වත්නි විදර්ශනා කරන එකයි. ඒක ඇතුලේ ඒ ටික වඩන්න ඕන නිසා තමයි භාවනාව වමනා කරන්නේ. ඒතර භාවනාව වමනා කරන්නේ පඤ්ඤා උදපාදි ප්‍රඥාවේ පහළ වීම පිණිසයි. ප්‍රඥාව පහළ කරගන්නයි භාවනාව වමනා කරන්නේ. ඒතර ප්‍රඥාව පහළ වෙනකොට මේ නාම රූප වශයෙන් මේව විදර්ශනා කරනකොට, කලාප වශයෙන් විදර්ශනා කරනකොට, යමක වශයෙන් විදර්ශනා කරනකොට, ක්ෂණ වශයෙන් විදර්ශනා කරනකොට යාතුල ඇති වෙන පුදුම නිස්සරණාර්ථයක් වැඩන්නේ මේක. කොච්චර ඉගෙන ගත්තත් මොනවා කළත් මේක නම් මට ඕන විදියට මගේ වසඟේ තියන්න පුළුවන් එකක් නෙමෙයි. අයි අර විදර්ශනා කරනකොට අනිත්‍යයි දුකයි අනාත්මයි කිය කියාමනේ නිතර බලන්නේ. එතකොට පින්වත්නි යාට ලොකු වටිනාකමක්, ලොකු අර්ථයක් මේ ජීවිතයේ ලොකු ගමන් මගක් පේන්නේ. ලොකු ගමන් මගක් පේන්නේ. එයාට පුදුම විදියට ලෝකය අතහැරිනවා. මෙන්න මේ විදියට ටිකක් බොහොම ගැඹුරු විදියට විමසා බැලුවොත් ඔයාලට ප්‍රතිපත්තිය කොතනදිද උවමනා කරන්න කියන එක පිළිබඳ යම් නුවණක් එන්න පටන් ගන්න. ඒ නිසා මේ විදියට ටික ගැඹුරෙන් විමසලා බලන්න. ඒතර ගොඩාක් ඒ ඕනේ. ධම්මචක්කපවත්තන සූත්‍රයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ඒවාට යන්නේ මේ පළවෙනි මුල් පිටුවේදී. ඔයාලට බුද්ධ ශාසනේ හැඩය පේන්න ගන්නවා. මුල් පිටුවේදීම බුද්ධ ශාසනේ ආකෘතිය පේන්න ගන්නවා. නමුත් අපි ගොඩාක් අයට මේක පේන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි මේ දර්ශන සම්පන්නකමත් දෘෂ්ටිගත වීමත් කියන දෙක දන්නේ නැත්නම් නිවනක් ගැන කතා කරන්නම බෑ. අවබෝධයේ සම්බන්ධ සාකච්ඡාවට යන්නම බෑ. ඒ නිසා ওই පින්නතුන්ට මේ ඇත්තටම අපි මේකෙදි අර මේ අපි මේකටම සම්බන්ධව කතා කරන්න හිටියපු කොටසක් තියෙනවා. ටිකට වෙලාව නැහැ. මොකද ඒකට මේ එතකොට මේකේ ඇතුලේ යා මානසිකාරය කරන්න ඕන කාලෙන් කාලම් මේ පග්ගහ නිමිත්ත මානසිකාරය කරන්න ඕන. ඒ වගේ අපේ වෙන කතාවක් කියන්නේ හිටියේ. නමුත් මේ දර්ශනයේ පහළ වීම සහ දෘෂ්ටිගත වීම සම්බන්ධ යම් අදහසක් මතු කළේ මේකට සම්බන්ධව කොහොමද මේ අදිචිත්ත මනුයුක්තේන. ඒ කියන්නේ දර්ශනයේ පහළ කරගන්න වැඩපිළිවෙලට ආපු කෙනා චක්කුන් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝක උදපාදි කියන එකට ආපු කෙනා කාලේන කාලන් සමාධි නිමිත්තන් මනසිකාතබ්බන්. සමාධි නිමිත්ත මනසිකාරය කරලා සෝවාන් වෙන්නේ කොහොමද? කාලේන කාලන් පග්ඝහ නිමිත්තන් මනසිකාතබ්බන්. පග්ඝහ නිමිත්ත මනසිකාරය කරලා කොහොමද මගපල පැත්තට යන්නේ? කාලේන කාලන් උපේක්ඛා නිමිත්තන් මනසිකාතබ්බන් කියන ඔය වචන තුන ඔස්සේ කොහොමද මේ දර්ශනීය පහළ වීමත් දෘෂ්ටිගත වීමත් කියන தත්වයේ ඉතා හොඳ ඥානයක් ගොඩනගාගත්ත කෙනා කොහොමද සෝවාන් වෙන්න එතනින් එහාට විමසා බලන්නේ කියන එක අපි තව දේශනාවකදී කතා කරනවා. හැබැයි මේක හොඳට අහන්න, හොඳට අහලා 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 මේක හොඳට ඔළුවට දාගන්න. හැම සූත්‍රයකම ඔයාලට මේක පෙනේ. මේ කියපු රටාව ධම්මචක්ක සූත්‍රයේ පළවෙනි පිටුවේ ඔයාලට මුණ ගැහෙන කතාව හැම සූත්‍රයකම ඔයාලට මුණ ගැහෙන්න පටන් ගනී. ඒ බඳු අවබෝධාත්මක කුසලතාවයක් පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා අපි දේශනාව සමාප්ත කරනවා. පින්වත්නි අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ පින්වත් දමිත් තෙන්නකෝන් මැතිතුමන්, සුදර්ශනී හරස්කම මැතිනිය, සුජීව කුමාරප්පෙරුම මැතිතුමන්, ප්‍රියදර්ශනී කුමාරප්පෙරුම මැතිනිය ප්‍රදාන පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වය ගෙන කටයුතු කරන්නේ. ඉතින් මේ පින්තුන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඉතින් ඉක්මනින් ඉක්මනින් ධර්මයේ පිළිවෙත් පුරා ගන්න ලැබේවා. මොකද මේ බිහිසුණු කාලයක අපි ඉන්නේ. ඉතින් බොහොම හැම තැනම සතර මහා ධාතු කිපෙනවා මේ කාලේ. අපි මියන්මාරේ දිහා බැලුවත් මේ කාලේ පේන්නේවා. කොහේ බැලුවත් එහෙමයි. ලෝකේ තාක්ෂණික ලෝකයාට මේ தත්ත්වය කළමනාකරණය කරගන්න බැරි මට්ටම ඉතා විසා උග්‍ර අරුබුදයක තියෙනවා. එතකොට ඉබඳු අරුබුදයකට මූලික සලකුණු මොකුත් නැහැ. තාක්ෂණික මෙවලම් ඔස්සේ කාල නිර්ණයක් ඔස්සේ මේ ගමන් මඟ මේ විදියට හැරෙයි කියලා හිතන්න බෑ. දැක්කනි පහුගිය කාලේ ගොඩනැගිලි බොහොම පොළොවට සමතලා වෙච්ච විදිය. ඉතින් අපි අපේ ලෝකේම කරගෙන අපේ පවුල් සංස්ථාව ගෙදර නිවස ආරවම මේ තාන්ට යට පොඩි වෙලාවකින් මේ සම්පූර්ණ කතාව අනිත් පැත්ත හැරෙන්න පුළුවන්. ඒක ධර්මතාවයක්. දැන් අපි දැක්ක පහුගිය කාලේ දැන් මියන්මාරේ වුණත් ලොකු ආරාම සංකීර්ණ කඩා වැටෙනවා. පැවිද්දොන්ට ජීවිතය අහිමි වෙනවා. මේ බුද්ධ ශාසනේ නම් මේ අනුභව සම්පන්න නෑ වගේ කියලා හිතෙන්න පුළුවන්. මම විශාල ආරාම ප්‍රතිමා කඩාගෙන වැටෙනවා. ඒක ධර්මතාවයක්. සතර මහා ධාතු කිපෙනවා, නවත්තන්න නම් බෑ. බාහිරත් කිපෙනවා, ඇතුළෙත් කිපෙනවා. ඉතින් ගොඩනැගිලි වල தত্ত্বය අස්වාභාවික නෑ. ඉතින් ඒ නිසා අභ්‍යන්තර සතර මහා ධාතුවත් කිපෙනවා, බාහිර සතර මහා ධාතුවත් කිපෙනවා. මේ කාලේ කිසිම සැලැස්මකට වැඩ කරන්න බෑ. හැම කාලෙම බෑ, මේ කාලේ කොහොමත් බෑ. එනිසා පින්වත්නි, පුළුවන් තරම් අප්‍රමාදී වෙන්න, ජීවිතය ගැන බලාපොරොත්තු නම් ඕනෑවට වඩා තියාගන්න එපා. එම් බලාපොරොත්තු තියාගෙන ඉස්සරහට යන්න බෑ. ඉතින් ඊළඟ මාසේ බණ කියන්න ඔබ මා අතර හමු වීමක්වත් තිය අපිට හිතන්න බෑ. එනිසා බොහොම අනපේක්ෂිතයි. එනිසා මේ අනපේක්ෂිත தත්ත්වය ඉතා හොඳින් තේරුම් ගන්න. ඒ තේරුම් ගැනීම ඇතුලේ හොඳට පිළිවෙත් පුරන්න. අර අධිචිත්ත මනුයුක්තේන හොඳට විදර්ශනා කරන්න. ඒකට පාර හදා ගන්න. අර මං කිව්වෙ පටන් ගන්නකොටම හොඳට ආස්වාස කරන්න, ප්‍රාස්වාස කරන්න, ඒක ඇතුළේ විදර්ශනා කෞශල්‍ය දකින්න. ඔගේ පොඩි පොඩි ඒවා පාවිච්චි කරන්න. ඔෆිස් එකේදී බලන්න, වැඩ කරන තැන බලන්න, මේ ගුරුවරයෙක් නම් පාසලේ උගන්වන අතර බලන්න. මේ විදියට හැම වෙලාවකම තමන්ගේ විදර්ශනාමී කුසලතාවේ ඕනම තැනක, ඕනම කාර්ය බහුල තැනකදී මිනිත්තු කීපයක් ඔස්සේ පාවිච්චි කරීමේ කුසලතා සහිත වෙන්න. එතකොට ඕගොල්ලන්ට ප්‍රතිපත්ති කියලා අලුත් ඒවා ඕන්නේ නැහැ. අලුත් ප්‍රතිපත්ති ඕන්නේ නැහැ. ප්‍රතිපත්ති වඩාගෙන යනකොට තියෙන අඩුපාඩු ටික හදන්න පුළුවන්. ඒ ටික හදාගන්න පහසුයි. එනිසා ඔබ හැම දිනාටම මේ කුසල් ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිසම බලවත් වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ පිනතුන් සියලු දෙනාට ආශිර්වාද කරනවා. මෙතනට සම්බන්ධ වුණු මේ හැම දිනාටම නිවන් මඟ පූර්ණී කරගන්නට මේ කුසල් බලවත් වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් විශේෂයෙන්ම දේශකයන් වහන්සේ විච අපටත්, අපගේ පින්වත් දෙමව්පියන්ටත්, ඒ වගේම අපගේ ගුරු ස්වාමීන් වහන්සේලාටත්, සියලු දෙනාටත් මේ කුසල් නිවන් පිණිස වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. සතරවරම් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, තවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ කුසල් නිවන් පිණිස වේවා කියලා අධිෂ්ඨාන කරනවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.